අටලොස් ධාතු.
මොනවද අටලොස් කියන්නේ? මොකද්ද 18? 18ක් මොනවද තියෙන්නේ? විඥාන ධාතු. ඒක 18 මොනවද කියන්නේ ඉස්සෙල්ලා? 18ක් කියුවනේ දැන් කියන්න ඕනේ. ඉන්නම් පස්සේ. ඉන්නම් සංගති පස්සේ. ඒ ජාති තුනක් තියෙනවානේ මොනවද තුන? ඇහැ නිසා ජාති තුන මොනවද? චක්කු සම්පස්සේදී තියෙන ජාති තුන මොනවද? ඇහැයි රූපයයි විඤ්ඤාණය චක්කු විඤ්ඤාණය කියනවා නේ තුනයි. කන නිසා මොනවද? කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණය තුනයි තුනයි හයයි නේ. ඊළඟට නාසයයි ගන්ධ සුවඳ ගන්ධාරම්මණේ ගාහන විඤ්ඤාණය තුනයි. නමයි දිවගත්තු දිවයි රසයි බව දැනගන්නේ ජීවහා විඤ්ඤාණය ඒ තුන කීය 12. කාය විඤ්ඤාණය කාය පොට්ටබ්බේ නැත්නම් ස්පර්ශ වෙන ස්වභාවේ කාය විඤ්ඤාණය ඒ තුනයි 15යි නේ. මොකයි තමයි 15? මනසෙන් මනෝ සංකප්පයේ තියෙන්නේ කොහොමද? මනයි ධම්ම මනෝ දැන් හරිනේ 18. අද තමයි අටලොස් දාතු. දැන් මොකක්ද ප්‍රශ්නේ? චක්කු විඤ්ඤාණේ විඤ්ඤාණ. විඤ්ඤාණ කියන්නේ මොකක්ද? මම 18ට අයිති නැති එකක්ද ඔය කියන්නේ? ආයතනයකට අයිති නැති විඤ්ඤාණයක්ද කියන්නේ?
ආයතනයටම අයිති විඤ්ඤාණය.
හා? නිකම්ම විඤ්ඤාණය කියන්නේ ආයතනයක් නැතුව විඤ්ඤාණයක් තියෙන්න පුළුවන්ද? වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. ආයතනකින් තොරව විඥානයක්. විඥාන 6යි තියෙන්නේ. ආයතනයට අදාළ විඥාන. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මන විඥාන. එකට ඕනයි තියෙන ධාතුව කියන්නේ. ධාතුව කියන්නේ ස්වභාවයක් කියන එක. ධාතු කියන්නේ අපි කතා කරන යම් කිසි ස්වභාවයකට ධර්මතාවයකට දෙන්න පුළුවන් වචනයක් ධාතුව කියන එක. මතක තියාගන්න ධාතුව කියන්නේ මේ ෆිසිකලි තියෙන දෙයක් නෙවෙයි. යම් කිසි ගතියක් ස්වභාවයක් ඔකට ධාතු කියන වචනේ යොදන. ධාතු මාත්‍රයක් කියන වචනේ.
ස්වභාවයෙන්
ධාතු සිංහල ස්වභාවය නේද? ඔව් ඒ වගේ හිතාගන්න ස්වභාවයක් කියන එක. එකෙන් දෙයක් කියලා ගන්න එපා. අමාරු ධාතු කියපු ගමන් හිතන්නේ මොනවා හරි මේ එළියේ තියෙන දෙයක් කියලා.
අල්ලන්න පුළුවන් වෙනවා දෙයක් නේද?
මහා භූත වලටත් ධාතු තමයි කියන්නේ. පඨවි ධාතු. පඨවි කියන ස්වභාවය. ආපෝ ධාතු. තේජෝ ධාතු, වායු ධාතු. ධාතු කියන්නේ අපි මොනවා හරි ගතියක් ස්වභාවයක් ගති ස්වභාවයක් කියන්නේ මට්ටමට තමයි ධාතු කියන්නේ. හරි? නැත්තම් කතා කරන්න බෑනේ. ධාතු මාත්‍රය. ධාතු කියප ගමන් ගන්න එපා මේ රූප හැදිලා තියෙන ඉලියේ තියෙන එහෙම ගන්න එපා. පඨවි ධාතු කියනකොටත් ඔය ඉලියේ තියෙන දේයන් නෙවෙයි. එහෙනම් මොකද්ද? දැන් බිම පොළව ගත්තොත් මොන ධාතුද? පඨවිද. හරි. ඒතකට පොළවේ තියෙන්නේ පඨවි. එහම තමයි හිතාගෙන. ඒක තමයි නෑ, ඒක තමයි ලෝකෙට අයිති දැක්. ඕක හිතන්න එපා මේ ලෝකෝත්තර දැක්මක. හරි. ලෝකෙට අයිති දැක්ම තමයි පොළවේ තද ගතිය. ඒක තව ටිකක් දන්න කෙනෙක් කියයි වැඩිපුර තියෙන්නේ තද ගතිය කියලා නේද? අනිත් ධාතු ස්වභාවයෙන් කියනවා වැඩිපුර ප්‍රකට වෙන්නේ තද ස්වභාවය. දැන් මම පඨවි කියලා පොළව දන්නවද? කවුද දන්නේ?
අපි දන්නේ.
තමයි. පොළවට ඕනද පඨවි කියලා වචනයක්? නෑ. කාටද ඕන? අපිට. අපිට පොළව ගැන කතා කරන්න තමයි පඨවි ගතිය ඕනේ. එහෙනම්. ඒ කියන්නේ තද ගතිය කියන එක කවුද දැනගෙන තියෙන්නේ උඩට?
අපි දැනගන්නවා.
අපි අපේ විඤ්ඤාණය. නේද? අපි මේ කණුව ගත්තොත් කණුව දන්නවද මම තදයි කියලා? පඨවි වැඩි කියලා? නෑ. කවුද දැනගන්නේ? කාගේ හරි විඤ්ඤාණයක් තමයි දැනගෙන
තියෙන්නේ.
සාමාන්‍යයෙන් පඨවි ගතිය, තද ගතිය දැනගන්නේ මොන ආයතනෙන්ද? කාය. කායට දැනෙන්නේ. අල්ලලා බලන්න කියන්නේ. පොළොව අල්ලලා බලන්න තමයි කියන්නේ තදයි කියලා. නැත්තම් කකුල හරියකින් කාය ආයතනයට දැනෙන ස්පර්ශය කියලා. ඒකට තමයි පඨවිය ගැන අදහසක් එන්නේ. හ්ම්? තද ස්වභාවයත් අන්තිමට බැලුවහම අපි හිතෙන් දැනගන්න ගතිය. ඒ ගතියට දීපු නම තමයි දැන් පඨවි කියන්නේ. හ්ම්? ඔය ලෝකේයි තියෙක්ම තමයි අර පඨවි එකතු වෙලා තමයි පොළොව හැදිලා තියෙන්නේ. ගඩොල් වැලි අරව මේවා එකතු වෙලා තමයි බිත්ති හැදිලා තියෙන්නේ. මේ ලෝකෙටයි. මමක තව ටිකක් නුවණින් බලන කෙනාට පේනවා ඔකත් මේ හිතෙන් දැනගෙන තියෙන කද ගතිය කියන්නේ. ආපෝ ගතිය කියන එකත් මේ හිත දැනගත්තු ස්වභාවයක්. තේජෝ ගතිය කියන එක හිත දැනගත්තු ස්වභාවයක්. වායෝ කියන එකත් මේ හිත දැනගත්තු ස්වභාවයක්. ස්වභාවයක් කියන්නේ එකට තනි වචනේ තමයි ධාතු. ඒ වගේ දැනගත්තු තව ස්වභාව 18ක් තියෙනවා. ඒ තමයි 18 ධාතු කියන්නේ. මොනවද? ඇහැ, රූපය, විඥාන. මචං චක්කු විඥාන. ඇහැ නිසා හට ගන්න විඥානෙට විඥානය තමයි. ඇහැ ප්‍රධාන කොට ඇහැ මුල් කරගෙන හටගත් විඤ්ඤාණය හින්දා අපි ඒකට නමක් දෙනවා චක්කු විඤ්ඤාණය කියලා. හරි. මෙතකා වෙනම කියනවා අඩුයි අර දැන්. ගින්නක් හටගත්තහම ගොම නිසා ගොම දාලා ගින්න තියෙනවා. ඉන්දියාව එහෙම ගොම ඇවිල්ලා. ඔව්. ඒකට ගොම ගින්න. දර වලින් ගින්න ඇවිල්ලාකොට දර ගින්න. අපි හිතමු අපි දැන් භූමිතල් වලින් නම් භූමිතල් ගින්න. ගින්න කියන එක එකම ස්වභාවය. එහෙනම් හටගත්තේ මොනවා මුල් වෙලාද කියන එකෙන් අපිට නමක් දෙන්න පුළුවන්. හරි? ඒතර විඥාණය තියෙන ස්වභාවයක් තියෙනවා. හරිද? හැබැයි විඥාණය හටගන්න පුළුවන් ඔය හයෙන් එකක් උදව් කරගෙන විතරයි. ඒ හින්දා ඒ හයද අල්ලලා නම් හයක් දෙනවා. මේ විඥාණය තියෙන එක එක ස්වභාවය තේන්නේ ධාතු ගතිය. දැන් තේරෙනවද ධාතු කියන්නේ එළියේ තියෙන ඒවා නෙමෙයි කියලා. විඥානේ ධාතුවක් වෙන්න බෑනේ නැත්තම්. නේද? විඥාන ධාතු. එතකොට විඥාන ධාතුක හටගන්නේ මොකක් මුල් වෙලාද කියන එක අනුව හය ආකාරයක් තියෙනවා. හැබැයි එකම ගතිය. ගින්න වගේ තමයි විඥානේ. එතකොට විඥානේ කියන්නේ මොකද්ද? වෙන වචනයක් නෙමෙයි ඇහුවේ මේ. ඒකෙන් අදහස් කරන්නේ මොකද? විඥානය කියලා අදහස් කරන්නේ දැනගන්න ගතිය. දැනුවත් වෙන ගතියට දෙන නමක් තමයි විඥානය කියන්නේ. දැනුවත් වෙන ස්වභාවය. ඒකට ඇහැයි රූපයයි ගැන දැනුවත් වෙන්නේ චක්කු විඥානය. චක්කු විඥානය තමයි කියන්නේ ඇහැයි රූපයයි ගැන. සෝත විඥානය තමයි කියන්නේ කනයි ශබ්දයයි. හරි? ගහන විඥාණයෙන් තමයි කියන්නේ නාසයයි ගඳ සුඛයි. ජීවා විඥාණයෙන් තමයි දැනගන්නේ දිවයි රසයි. කාය විඥාණයෙන් තමයි දැනවත් වෙන්නේ කයයි ස්පර්ශයයි. මනෝ විඥාණයෙන් තමයි දැනවත් වෙන්නේ මන ධම්මයි. තියෙන දේවල්. දැන් එහෙම දෙකක් ගැන දැනුවත් වුණාට අපිට බාහිර අරමුණ තමයි වැඩි ප්‍රකට වෙන්නේ. එහෙන් රූප දකිනකොට අපි එළියේ තියෙන රූප තමයි දැනගන්නේ නේ. රූප දැනගන්න. එහෙම ගැන දැනගන්න අපට ඕනේ රූප පේනවා නම් ඇති. කන තියෙන තෙගුණත් එකයි නැතත් එකයි ශබ්ද ඇහෙනවා නම් ඇති නේද? ඒකට බාහිර අරමුණ තමයි විඥානෙට ප්‍රකට වෙන්නේ. අපි වැදගත් කරගෙන තියෙන්නේ. නේද? මට ඇහක් තියෙනවද නැද්ද කියන එක වැඩක් නැහැ. අපිට එළිය පේනවා. කනක් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි අපිට වැදගත්
වෙන්නේ.
ශබ්ද ඇහෙනවද නැද්ද කියන එක. නේද? මොකද අපිට ඕනකම තියෙන්නේ ඇහක් තියාගන්නද රූප දකින්නද?
රූප දකින්න.
ඒක තේරුම් ගන්න තණ්හාව තියෙන්නේ රූප දකින්න. හරි? නැත්නම් ශබ්ද අහන්න. තේරුණාද? ගන්ධ සුවඳ දැනගන්න රස දැනෙන්න තමයි තණ්හාව තියෙන්නේ. දිවටද තණ්හාව තියෙන්නේ රසටද?
දිවට
තණ්හාව තියෙනවා නේද? ඉතින් නොකා ඉන්න පුළුවන්. රස බලන්න ඕනේ. මොකටද තණ්හාව
තියෙන්නේ?
රසට. රස දැනෙන්නේ නැත්නම් දිවෙන් වැඩක් තියෙනවා. නෑ නේද? නේද? එතකොට අපිට දැන් පෙර ජීවිතේ තණ්හාව ඉතුරු වෙලා තියෙනවා මොකටද? රූප දකින්න. ශබ්ද අහන්න, ගඳ සුවඳ බලන්න. රස බලන්න, ස්පර්ශ ලබන්න. දැන් හිතන්න තණ්හාව ආසාව කැමැත්ත ඉතුරු වෙනවා. දැන් ඔන්න බලන්න අපිට දැන් රූප දකින්න ආසයි. හරි? දැන් හිතන්න හොඳ ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා ළඟදී අලුතෙන් ගහපු චිත්‍රපටිය. ඔබ බලන්න හරි ආසයි. දැන් කාලේ මොනවද තියෙන්නේ? දුටු ගැම මහරජ ගැම හරි හොඳයි කියනවා ඔය බලන්න. හරි, දැන් මොකද කරන්නේ? මොකද තියෙන්නේ යන්න කලින් හොයාගන්න එපා කොහෙද මොන ෆිල්ම් හෝල් එකේ සැබෝවිය කියේ තියෙනවා. මම හොයාගන්න ඕන නේද? ඈ දැන් ඒක බලන්න නම් මොකද වෙන්නේ? අතෙන්ට යන්න ඕන නේද? ගිහිල්ලා ටිකට් එක ගන්න ඕන ඇතුළට යන්න පුළුවන් වෙන්න ඕන නේද? දැන් Taman ඒ සඳහා ක්‍රියා කරනවා නේද? සල්ලි හොයා ගන්න ඕන, වෙලාව හොයා ගන්න ඕන, මේක ඉඳ තියෙනවද, හවුස් ෆුල් නැද්ද, මොනවාද, ඒකත් හොයා ගන්න ඕන. ඔය වගේ එක එක දේවල් කරන්න ඕන නේද? අරක බලන්න. නේද? දැන් ටිකට් එකක් ගත්තේ නැත්නම් ඇතුළට යන්න දෙයිද? නැහැ.
එළියේ ඉන්න.
ටිකට් එකක් ගන්න සල්ලි තියෙනවා. අපිට සල්ලි හොයා ගන්න වෙනවා. ඔක කාගෙන් හරි ඉල්ල ගන්න හරි වෙනවා නේද? දැන් සල්ලි වලටද තණ්හාව තියෙන්නේ? ෆිල්ම් එක බලන්න. රූප බලන්න නේද ආසාව තියෙන්නේ. හැබැයි නුවණක් තියෙනවා ඔක බලන්න බෑ මේවා නැති වෙන.
සල්ලි නැති.
නේද? ඒකට ඒකට අදාළ දේවල් ටික අපි කොහොම හරි ඒවා හදා ගන්නවා නේ. ඒකට බලන්න ඕන දැන් රූප බලන්න ආසාව තණ්හාව කැමැත්ත තියෙනකන් අපි දන්නවා රූප බලන්න බෑ ඇහක් නැත්තම්. ඉතින් මොකද කරන්නේ? ඇහක් හදා ගන්නවා. දැන් ප්‍රතිසන්දිය ගන්න ඕකට. දැන් ඇහැට තණ්හාව නෙමෙයි තියෙන්නේ. රූප බලන්න හැබැයි රූප බලන්න බෑ ඇහ නැත්තම්. නේද? මොකද ඇහක් හදා ගන්න. මකද්ද අවිද්‍යාව ඕ බේරිලා පණින්න කියන ඇත්ත ඇති හිතේ තියෙන නදන්න. මොකද්ද ඇත්ත? මම තව තව වචන කියන්න එපා. කියපු එක නෝනින් බලන්න. ඕ වචනක් එක මොහොතේ සිද්ධ වෙන ටික අඳුර ගන්නවා. අවිද්‍යාවක් තියෙනවා. ඉතින් අවිද්‍යාව මොකක්ද කියලා දැන් තේරුම් ගන්න. ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා මොකද්ද උනේ? මේ බලන්න රූප දකින්න ආසාවක් ඇති වෙනානේ. මේ කියන්නේ ගිය ජීවිතේ මැරෙන මොහොතේ කතාව. ඔහේ හිටියද දන්නේ නැහැ. ආයක දිව්‍ය ලෝකේ ඉන්නේ නැහැ නේද අපරට? බයි. ඉරිදාන්දත් එක්කලා ඉන්නේ නැහැ නේද? ඒ කොහේ හිටියත් එතන ඉවර වෙනකොට එළියට අපේ අවසන් නොවුන ආසාවක් තියෙනවා. මොකක්ද ආසාව? රූප දකින්න ආසාව කැමැත්ත. නේද? ඒ කැමැත්ත, ඒ තණ්හාව මත තමයි මේ ජීවිතේ රැහක් සකස් කරගත්තේ. මතක තියාගන්න. හා. මම දුක ගැමුණු බලන්න ඕන නම් තමයි ඒකට ඕන තැන හොයාගන්නේ, සල්ලි හොයාගන්නේ. නේද? ඒතර මූලික තණ්හාව තියෙන රූප දකින්න. ඒතර ඒකට අදාළ දේවල් අපි හදා ගන්නවා, සූදානම් කරගන්න. එතකොට ඔන්න දැන් හැක් හදා ගන්න අවශ්‍යතාවය තියෙනවා. අවශ්‍යතාවය තිබුණට එකපාරට හැක් හැදෙන්නේ නැහැ. උපදිනකොටම හැක් හැදෙන්නේ නැහැ. ඈ උපදිනකොට දැන් තියෙනවා හැක් ගන්න ඕනකම තියෙනවා. තණ්හාව තියෙනවා. ඊළඟට හැක් හදා ගන්න අවශ්‍ය අර වැලි ගඩොල් වගේ එකතු කර ගන්න ඕන ධාතු එක්ස්ට්‍රැස් කරන්න. ඒ රස කිරීම කරන්නේ ආහාර තුනේ. ආහාර නැතුව ඇහක් හදාගන්න බෑ. නේද? එතකොට මන තණ්හාව යෙදුනා ආහාර යෙදුනා. තව මොනවද? දැන් මනුස්ස ඇහක් ලැබෙයිද, බල්ලෙක්ගේ ඇහක් ලැබෙයිද, දිව්‍ය ඇහක් ලැබෙයිද?
මනුස්සයන් යන්න බලන්න.
දැන් ෆිල්ම් එක බලන්න ගියාට ගැලරියට යන්න වෙයිද? බැල්කනියට යන්න වෙයිද? ඔලීසිය යන්න වෙයිද? මොකක් මතද ඔක රඳාපල් තියෙන්නේ? සල්ලි මත නේද? සල්ලි වගේ තමයි කර්ම. අදාළ කර්මය අකුසල්ද කුසල්ද නේද? පින්පව් වල මට්ටම් අනුව ඒකට අදාළ ඇහක් තමයි ලැබෙන්නේ. ඇහක් ඕන වුණා කියලා අපිට ඕන හැම ලැබෙන්නේ නැහැ. නැත්තම් හැමෝටම දිව්‍ය ඇස් ලැබෙන්නේ. වෙලා නැහැ නේද? මනුස්ස ඇහක් නේ ලැබිලා තියෙන්නේ. මම මනුස්ස ඇහක් ගන්න තමයි සල්ලි ඉතුරු වෙලා තියෙන්නේ. ගියේ ජීවිතේ අන්තිම මොහොතේ. ඒක තමයි ඒ වෙලාවේ බලපෑව කර්ම. ප්‍රතිසන්දියට බලපාපු කර්ම. ඒ ශක්තිය උඩ තමයි හොඳ වෙලාවට ටිකක් කුසල් සිතක් අරමුණු වෙලා තියෙනවා. ඒකයි මනුස්ස ඇහක් හදාගන්න පුළුවන් නේද? දැන් එතකොට ಜಾති තුනයි. මොනවාද? තණ්හාවයි, ආහාරයි, කර්මය. හරි. තව එකක් යෙදුනා, ඒක අවිද්‍යාව. ඒක ටිකක් පුළුවන් නම් හොයාගන්න. ඒක මම කියන්නේ. ඇත්තටියට නෝදේ නදන්න බවත් හේතු වෙලා තියෙනවා. හිතා ගන්න පුළුවන්ද මොකක්ද කියලා? අවිද්‍යාව තමයි. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහන්න. නම කියන්න ලේසි, කටපාඩම් කරගෙන ඉන්නවා. තණ්හා කරන්න.
ඒක බලන්න මොන
දුක බව නොදන්න ඔක ටිකක් ගැඹුරු වැඩි. දුක කියලා දැනගත්තා නම් ඉතින් දුක් පිටින්න යන්නේ. දුක සැප කියලා හිතපු හින්දා තමයි ඔය. ඔබ බලන්න. මේ ආස්වාදයේ දැකලා තමයි ඒකට තණ්හාව කැමැත්ත ඇති වෙන්නේ. රූපේ යථාතත්වය අවබෝධ කරගත්තේ නැහැ. මේ මැරෙන මොහොතේදී ඔය තණ්හා කරන්නේ දුක් දුක ඇති කරන දෙයකට කියලා නොහනක් පහළවෙන්නේ නැහැ. මේ ඔතෙන්ට ගියොත් ලැබෙන්නේ දුක කියලා නම් සල්ලි දීලා යයිද? ඔතෙන්ට ගියොත් ගුටි කන්න වෙනවා කියලා. වගේ අවබෝධයක් ආවොත් එයිද සල්ලි හොයාගෙන ටිකට් අරගෙන. නෑ. එතකොට ඒකේ ආදීන වේ පෙනුන්නේ නෑ. ආස්වාදේ විතරයි දැක්කේ. මේ ජීවිතයේ හැක් හදාගන්න ගිය ජීවිතයේ අන්තිම මොහොතේදී මරණ මොහොතේදී කරුණු හතරක් යෙදුණා. මොනවාද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. හරි. පෙර ඒවා. අපේ හැක් හටගන්න ඔය පෙර ಜಾති ටිකක් යෙදিলা තියෙනවා. එතකොට ඒකෙන් ප්‍රධාන වෙලා තියෙන ප්‍රධාන කියන්නේ අපිට අපි කතා කරන එකනුව ප්‍රධාන වෙනවා. දැන් අපිට මේ මට්ටමේ හැක් හැදෙන්න ආහාරය උදව් වෙන්නම ඕන නේද? උපදින කොට තිබුණ ප්‍රතිසන්දිය ගන්න කොට තිබුණ මට්ටම නෙමෙයි. එතකොට සයිලයයි දෙකයි තියෙන්නේ. මේ හැක් බවට වර්ධනය වෙන්න ආහාර උදව් වෙනවා. එතකොට ආහාර ප්‍රධාන වෙලා ඇහැක් ලැබිලා තියෙනවා. නෑ ඇහැ ලැබුණ නැත්නම් රූප දකින්න පුළුවන් වෙයිද? බෑ. එතකොට අපේ මූලික තණ්හාව තිබුණේ රූප දකින්න. නේද? අර දුටු ගැමුණු ෆිල්ම් එක බලන්න තමයි තණ්හාව. සල්ලි හොයන්නවත් ටිකට් ගන්නවත් තණ්හාවක් නෑ. හැබැයි දැන් පිට නුවණක් තියෙනවා. ඒව නැත්නම් අරක බලන්න බෑ කියලා නේද? ඒ වගේ දැන් රූප දකින්න බෑ ඇහැක් නැති වුණා. ඉතින් මොනවා හරි කරලා ඇහැක් හදාගන්න. නේද? ඒක ඇහැක් හදන්න යෙදিলা තියෙනවා අය. ඔව්. කර්ම තණ්හා, අවිද්‍යා, ආහාර. එතකොට පෙර අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් අචානක් හිතමු ඒ වෙලාවේ ඇහි ඇත්ත ඇති හැටි නුවණින් දැක්කන්. එහෙම වුණා නම් රූප දකින්න තණ්හාවක් ඉතුරු වෙයිද? නැහැ. රූප තණ්හාව යෙදුන් නැත්නම් ඇහැක් හදාගනීද? ඇහැක් හදාගන්න ඕන වෙයිද? නැහැ. නේද? ෆිල්ම් එක බලන්න ඕන නැත්නම් ඔබට සල්ලි හොයන්න ඕනද? ටිකට් ගන්න ඕනද? නැහැ. නේද? තණ්හාව නැත්නම් ඒක වෙන්නේ නැහැ. තණ්හාව ඇති වුණේ එතන යෙදුන අවිද්‍යාව හින්දා නේද? ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා නේද? අවිද්‍යාව. එතකොට දැන් අවිද්‍යාවයි තණ්හාවයි තියෙනකොට අපිට මේක ෆිල්ම් එක බලන්නම ඕන කියලා හිතෙනකොට ඊළඟට සල්ලි, කර්මය උදව් වෙනවා. يعني සල්ලි අතේ තියෙන සල්ලි ගන්නට තමයි ඊළඟට ටිකට් එක නේද? බල්කනියට යනවද, ගැලරියට යනවද, මැද හරියකට යනවද? ඒ මුදල් ප්‍රමාණයනේ. ඒ වගේ තමයි ඇහැක් ඕන වුණාට මොන ඇහැද ලැබෙන්නේ? මනුෂ්‍ය ඇහැද්ද, දිව්‍ය ඇහැද්ද, බල්ලෙක්ගේ ඇහැද්ද, මාළුවෙක්ගේ ඇහැද්ද නේද? නිරිසතෙක්ගේ ඇහැද්ද, පෙරේත ඇහැද්ද? ඕක තමන්ට ඩිසයිඩ් කරන්න බෑ. මේ මොහොතේ අර අතේ තියෙන සල්ලි ටික අනුව කර්මය අනුව ඒකට අදාළ වෙන කර්මය අනුව තමයි ඒ ඇහැ ලැබෙන්නේ. හරි. පැහැදිලි නේද?
එතකොට ඒ තියෙන ඇන්නේ ඉත බලන්නේ අර
වෙන මේ හැක් හදාගන්න එපයි. හදාගන්න උදව් වුණා නේද ඔය හතර? ඒක පැහැදිලි නේද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. ඔයින් එකක් හරි අඩු වුණා නම් මේ හැක් ලැබෙයිද? අඩුපාඩු ඇතිවවත් ලැබෙන්නේ නැහැ ඔය හතරෙන් එකක් හරි අඩු වුණා නම්. තණ්හාව නැති වුණා නම් ලැබෙයිද? නැහැ. අවිද්‍යාව නැති වුණා නම් ලැබෙයිද අංග විකල හැක් කරේ? ලැබෙන්නේ නැහැ. මොකද හේතුව නැහැ හැක් හදන්න. තේරුණා? ආහාර ලැබුණ නැත්නම් ඉතින් දැන් හැක් නැහැ. නේද? කර්මයක් ලැබුණ නැත්නම් හැක් නැහැ. ආහාර ආහාරම තමයි. දැන් අපි ගන්න දැන් මුලින් ප්‍රතිසන්දිය ගණිද්දී සෛලයක් විතරනේ. ඔක වර්ධනය වෙලා හැක්කවට පත් වෙනකන් අපි පොඩි කාලේ ඉඳන් කාපු ආහාර වලින් ගත්තු ඒ උජාය උදව් වෙලා තියෙනවා. කබලින් පාන. ෆිල්ම් එක බලන්න තාම ගියේ නැහැ. තාම ඇහැ හදනවා. ටිකට් එක ගන්නවා. රූප දකින්න තාම ඇහැ හදනවා. තාම රූප දැක්කේ නැහැ. හදන්නේ ඇහැනේ. රූප නෙමෙයි. මම කියන්නේ මේ තාම ඇහැ හදන එක ගැන කතා කරන්නේ. ඒක පැහැදිලිද? තාම රූප බලන්නේ නැහැ. ඒකට එමු අපි. රූප බලන්නේ එතෙන්ට ගියාමනේ. කියන්නේ ඇහැ හදාගත්තාමනේ ඇහෙන් රූප බලන්නේ නේද? සල්ලියට කර්මය තමයි සමාන වෙන්නේ. ඒක නෑ නෑ ආහාර නෙමෙයි. කර්මය කියන්නේ මිනිස්ය හැද්ද, තිරිසන් හැද්ද, දිව්‍ය හැද්ද, ඒ කර්ම ශක්තියන්. හරි? සල්ලි. ආහාර කියන්නේ දැන් ඒ හැදෙන හැ ආහාර අඩු වුණොත් පොඩ්ඩක් පෙනීම අඩු වෙන්න පුළුවන්. ආහාර වුණතාවේ. හැබැයි ඇහක් තියෙන. ආහාර නැතුවම නෙමෙයි. මේකයි මතකයි. ආහාර නැති වුණොත් ඇහෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි අර පෝෂ්‍ය ගුණේ අඩු වෙලා වොත් පෙනීම ටිකක් අඩු වෙන්න පුළුවන්. මොකුණම එහෙම කෑවේ නැත්නම් නේ. ඒ ඒවා දැන් මතක තියාගන්න ඔය දැන් ඔහොම කිව්වට මේ ඕක ඔහොමම නෙමෙයි මේ දල අදහසක් මේ කියන්නේ. තව ඕකේ අඩු වැඩි වෙන්න හේතු යෙදෙනවා. ඊළඟට යෙදෙන කර්ම අනික් කර්මානුවත් ඇහැ අඳ වෙන්න පුළුවන් ටිකක් දුර ගිහිල්ලා. වෙන කර්මයක් බලපාලා නේද? තව හේතු තියෙනවා. දැන් මේ අපිට අදාළ ටික කතා කරන්න දෙකෙන්නේ. හරි. තව හේතු ප්‍රත්‍ය තියෙනවා. අපිට මූලික වෙන ටික ඔය අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. ඔය හතරම අවශ්‍යයි කියන එක පැහැදිලි නේද හැක්කදෙන්. ඒකයි දැනගන්න ඕනේ. හරි. ඔය හතරෙන් එකක් හරි නැති වුණා නම් අද තියෙන හැ නැහැ. හරි මේ මට්ටමේ හැක් ලැබෙන්නේ ඔය හතර යෙදුන්නේ නැත්තම්. ඔය ඒකෙන් තේරුම් ගන්න මේ හේතු යෙදිලයි මේ ඵලය. හේතුප්‍රත්‍ය යෙදිලයි මේ ඵලය කියනකොට. එතකොට ඔය හේතුප්‍රත්‍යෙන් සකස් වෙන ඒවට තව නමක් කියනවා නේද? සංකත කියලා. හේතුප්‍රත්‍යෙන් සකස් වෙන ඒවා සංඛාර නැත්නම් සංකත. සංකත. සංඛාර ගැන මොනවද අහලා තියෙන්නේ? සබ්බේ සංඛාරා අනිච්චා. හරි. මේ දන්න දේ දැන් ඔන්න දාගන්නවා. සබ්බේ සංඛාරා අනිච්චාති කියනවා. ඒකට සංඛාරා කියන්නේ නේතුව සබ්බේ සංඛාරා කියන්නේ. සියලු සංස්කාර. එතකොට සියලු සංස්කාර වලින් එකක් තමයි සංකත ධර්ම. තේරුණා? බුදුහාමුදුරුවෝ අනිච්ඡාති කියලා දේශනා කරන්නේ ඔක්කොම සංඛාරවලට. එතකොට එතනින් එකම එකක් තමයි සංකත සංස්කාර. හේතුප්‍රත්‍යයෙන් හටගත්තු නිසා සංඛාර. හරි? එතකොට සබ්බේ සංඛාරා කියනකොට ඔන්න සංකත ධර්මෙත් අයිති. හේතුප්‍රත්‍යයෙන් හටගත්තු නිසා. තවත් තියනවාද සංඛාර? කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. එහෙම ಜಾති තුනකුත් තියෙනවා. ඒ ಜಾතිය සංකාර ටිකකුත් තියෙනවා. ඒවට අපි තව නමක් කියනවා මේ කර්ම කියලා නේද? අවිජ්ජා පත්‍ය සංකාරා කියලා කියන්නේ. ඒක තව විදිහට වර්ග කරනවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර. එතකොට ඒවා යෙදෙන්නේ මේ මොහොතේ විද්‍යාව යෙදිලා කරන කර්ම. පෙර අවිද්‍යාව නෙවෙයි. මේ මොහොතේ විද්‍යාව නිසා මේ මොහොතේ කර්ම කරනවා. ඒවට තියෙනවා විපාක. අනාගතේ විපාක දෙන්න පුළුවන් කර්ම සකස් කරනවා. තව විදිහට කිව්වොත් මේ සසරේ ගෙනියන කර්ම. නේද? මේ මොහොතේ පුඤ්ඤාවි සංකාර කියලා කියන්න පුළුවන්. අකුසල් නෙමෙයි දස කුසල් වෙන්නේ. කටේ පුඤ්ඤාවි සංකාර කියන්නේ ඒවට ප්‍රතිඵල දෙන්නේ සුගති. හේ අකුසල් වුණා නම් දුගති මට්ටම විපාක දෙන්නේ. ඒකට ඔය අනාගතේ විපාක තියෙන මට්ටමේ වට තියෙනවා නමක් දීලා තියෙනවා අபிසංස්කරණක සංකාර කියලා. අபிසංස්කරණක සංකාර. හරි. තව જાතියක් තියෙනවා අபிසංකත සංකාර කියලා. දැන් සංකත කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගන්න නිසා සංකත සංකාර. තව જાතියක් තියෙනවා අபிසංකත සංකාර. අபிසංකත සංකාර කියන්නේ විපාක මට්ටම. පෙර කර්මක විපාකයක්. දැන් අපිට මේ මොහොතේ ඇහැයි රූපේ නිසා චක්කු විඥාණය පහළ වීම අලුත් කර්මයක්ද නැත්නම් විපාකයක්? පෙර කර්මක විපාකයක්. දැන් චක්කු විඥාන මට්ටම මතක තියාගන්න අලුත් කර්මයක් නෙවෙයි. පේන මට්ටම. හෙන් දර්ශනය වෙන මට්ටම කියනකොට චක්කු විඥානේ පහළ වෙලානේ. ඒක නව කර්මයක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. හරි. ඒකට ඒ පෙර කර්මයක විපාක මට්ටම. ඒකට ඒ විඥානය එක්ක යෙදෙන එතන චේතනා හැම යෙදෙනවා. හැබැයි ඒවා අபிසංකත. අபிසංස්කරණක නිවේ. අபிසංස්කරණක කියන්නේ අලුත්ක. කියන්නේ මේකට ආයි විපාක කියන්නේ. හරි. මම සංකාර ಜಾති තුනක් කිව්වා. මතකද? හේතුප්‍රත්‍යයෙන් සහ සංකත. අபிසංකත විපාක මට්ටමේවා අபிසංකත. හරි. අபிසංස්කරණක අபிසංකත සංකාර. ඊළඟට දැන් ඒ දකින්න දේ ගැන අපි හිතලා අලුතෙන් කරනවනේ කර්ම. ඒ සංකාර. ඒකට කියනවා අபிසංස්කරණක සංකාර. යාති තුනයි. අනිත් එක තමයි මාර්ගයේ වැඩනවා. මාර්ගයේ වැඩනවා කියන්නේ දැන් කර්ම රැස් කරනවා නෙමෙයි, කර්ම රැස් කරන එක නවත්වන විදිහේ වැඩ පිළිවෙල. නේද? ඒකට කියනවා ප්‍රයෝග සංකාර. ප්‍රයෝග කියන්නේ ප්‍රයෝග ප්‍රඥාව. ප්‍රයෝග සං ප්‍රයෝග අபிසංස්කාර කියලා එකක් කියනවා. ප්‍රයෝග අபிසංස්කාර. හරි. මේ වචන හතර පොඩ්ඩක් නිකන් ඉගෙන ගන්න ඕනේ කොහොමද? හා? ප්‍රයෝග අபிසංස්කාර. මතකද ಜಾති හතර? සංකත අபிසංකත අபிසංස්කරණක ප්‍රයෝග අபிසංස්කර ප්‍රයෝග අபிසංකර විඥානයේ විපාක මට්ටමට ගන්න අපි චක්කු විඥාන මට්ටම. මොකද චක්කු විඥාන මට්ටම නව කර්මයක් නෙවෙයි. වර්තමානයේ තමයි මේ මොහොතේ හටගන්න චක්කු විඥානේ ඒ ආයතන ක්‍රියාකාරීත්වයට හටගන්න එක විපාක මට්ටම නව කර්මයක් නෙවෙයි. නව කර්මයක් වෙන්නේ ඒක ගැන හිතලා. ඒකට අවිද්‍යාව යෙදුනොත් ඒ හිතන එකේ එතකොට ඔව් අபிසංස්කරණ කාය ආය සසර ගෙනියන්න කර්ම කරනවා. එතන ප්‍රඥාව යෙදුනොත් ප්‍රයෝග අபிසංකාර. කර්ම සකස් නොවන විදිහට වැඩ පිළිවෙලක යෙදෙනවා. ඒක තමයි මාර්ගයේ වැඩනවා. මාර්ගය. හා ඒකට කියනවා ප්‍රයෝග අபிසංකාර. හරිද?
නම්
හොඳ ඇහක් ලැබෙන එක මොකද්ද ඔය ටිකේ?
පුරාණ කර්මයක විපාක.
ඔව් මන ආය හතරෙන් කොයිකටද? සංකත. හේතු ප්‍රත්‍ය දුනින්ද ලැබුණා. දැන් අපිට හිතන්න පුළුවන් ආහාර ප්‍රත්‍යයෙන් ඇහ. ඒක සංකතයි.
අතරමැද්දී අනතුරකින් ඇහ
නැතිවෙන්නේ. අතරමැද්දී අනතුර ඉතින් පෙර තව අකුසල කර්මයක්
එතන.
ඈ? ඒකත් එතකොට සංකත හේතුප්‍රත්‍යයට දාන්නත් පුළුවන් විපාකයක් විදිහට දාන්නත් පුළුවන්. අපිට වැදගත් වෙන්නේ දැන් ඔය ටික මොකක්ද වැදගත් වෙන්නේ කියන්නේ? ප්‍රයෝග සංකාර තමයි යන මාර්ගයේ වැඩෙන එක තමයි වැදගත්ම. හැබැයි මාර්ගයේ වැඩනවා කියලා දැනගන්න ඊට කලින් එකක් වැදගත්. يعني සසරේ යන්න කරන ටික ගැන දැනගන්න එකක් වැදගත් නේ. දැන් මේ මොහොතේ කරන නව කර්ම අபிසංස්කරණක සංඛාර. ඔන්න ඕක මේ මොහොතේ කරන එක ප්‍රයෝග සංඛාරෙත් මේ මොහොතේ කරන එක. ඒවා අතීතයට බාර දෙන්න බෑ. හරි අතීතය අපිට වෙනස් කරන්න බෑනේ. හැක් ලැබුණා මේ හැමතෙම එපා කියලා එහෙම ඉන්න බෑ. නේ. හැබැයි මේ හැ නිසා අපි නව කර්ම සකස් කරනවා නම් ඒක කරන්නේ මේ මොහොතේ. ඒක අතීතේ නෙවෙයි. නේ. අන්න ඒක නැවැත්වීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක නවත්තන්න යම් කිසි ක්‍රියාවලියක යෙදෙනවා නම් ඒක ප්‍රයෝග සංකාර. ඒක ප්‍රයෝග අபிසංස්කාර. කුසලයක් කියන්නේ අකුසල් යටපත් කරන්න හැකියාව තියෙන නිසා කුසල. ඔව් අනිවාර්යෙන් සම්මා දිට්ඨිය යෙදিলা තියෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය යෙදෙනවා. ඒ මාර්ගය. දැන් කොහොමද ඔන්නෝක තේරුම් ගන්න? ලෝකෝත්තර සම්මා දිට්ඨිය යෙදෙන්නේ කොහොමද? එහෙන් දකින්නකොට දැන් ඇහැයි රූප කියන්නේ දැන් ඇහෙන් පෙන්නුම් කරන මට්ටම. ඇහැ නිසා පෙන්නුම් කරන මට්ටම තමයි රූප. හරි? ඇහැ රූප. දැන් තව පැහැදිලි වෙයි කනයි ශබ්දයි ගත්තොත් කනෙන් කනට
ශබ්ද ලැබෙනවා.
ඇහැ නะ කනට කන සංවේදී වෙන ශබ්ද ටික තමයි අපි ශබ්ද විදිහට ගන්නෙ. තියෙන ඔක්කොම ශබ්ද නෙමෙයි. මේ කනට ඇහෙන අරමුණු වෙන ශබ්ද මේ කණෙන් අහන්න පුළුවන් ඒවා තමයි ශබ්ද. ඇහෙන් දකින ඒවා, ඒ කියන්නේ ඇහෙන් නිසා සකස් කරලා දෙන රූප. හරි? ඇහැ රූප කියනකොට. මේ ඇහැට අරමුණු වෙන රූප. හරිද? නැත්නම් ඇහැ නිසා ප්‍රතිබිම්බයක් හදලා දෙන මට්ටම. ඒ තමයි රූප කියලා ගන්න. මොකද විඥාණයට දකින්න පුළුවන් ඇහැ සකස් කරලා දෙන ප්‍රතිබිම්බ මට්ටමනේ. ඒක තමයි අරමුණ. හරි. කන ගත්තොත් කන නිසා හදලා දෙන ඒ කම්බරේ කම්පණය වෙන ශබ්ද සටහන. ඒක තමයි විඥාණයට අරමුණ. සෝත විඥාණය. නේද? දැන් ඔය මට්ටමේදී දැනගන්න ඇහැයි රූපයි කියන දෙක සංකතයි. හේතුප්‍රත්‍යයෙන් නේද? කණයි ශබ්දයි කියන ඒවා සංකතයි. ඒ හේතු යෙදෙන හින්දා ඒවා හට ගන්නවා. විඥානයේ පහළ වෙනකොට ඒකට කියනවා ඒක අபிසංකතයි කියලා. හරි? විපාකය විදිහට තමයි මේ විඥානේ පහළ වෙන්නේ. අபிසංකතයි. රූප රූප දැන් මේ ඇහැ තිබුණ නැත්නම් රූප පේන්න විදිහක් නැහැ. ඒකට හේතුප්‍රත්‍ය. මේ හේතුන් යෙදෙන හින්දා මෙහෙම පෙන්වුම් කරනවා. නේද? ඒකට සංකත. හේතුප්‍රත්‍ය. හරි. එතකොට රබි සංකත කියනකොට විඥානයක් යෙදিলা තියෙනවා. එකනේ එකේ නැවත සකස් කරන ස්වභාවිකුත් තියෙනවා. එතන ඒකයි අපි සංකත. පේන දෙයින් නැවත සකස් කරලා දකින ස්වභාවයක්. දැන් ඕකේ අපිට ඔය දෙක නිමෙයි වැදගත් වෙන්නේ. මොකද ඊට පස්සේ තමයි සසරේ ගෙනියනවාද සසරෙන් මිදෙනවාද කියන දෙකයි දෙන්නේ. නේද? අන්න ඔය ටික තමයි තේරුම් ගන්න ඕනේ. දැන් කොහමද ඇහින් රූපයක් දකිනකොට අපි හිතමු චක්කු විඤ්ඤාණය පහළ වුණා. ඇහැ රූපය නිසා චක්කු විඤ්ඤාණය තියෙනවනේ. චක්කු විඤ්ඤාණයෙන් දැනගන්න මට්ටමක් තියෙනවනේ. ඒ මට්ටම මතක තියාගන්න දැන් රූපේ අඳුරගෙන නැහැ. පේන මට්ටමක් විතර. දර්ශනය වෙන මට්ටමක් විතර. හරි? දැන් මොනවා හරි කරලා ඔන්න දැන් ෆිල්ම් හෝල් එක ඇතුළට ගියා. ටිකට් එකක් අරගෙන ඇහක් හදාගෙන දැන් දර්ශනය ලබා ගත්තා. දැන් තිරේ වැටෙන ඒවා බලන මට්ටමට ආවා. තාම බලන්න පටන් ගත්තේ නැහැ. දැන් ඔය වෙනකන් මොනවද වෙන්නේ? දැන් ඔන්න දැන් හිතට දර්ශනය වෙන මොනවද ඕ ටිකක් තියෙනවා. නේද? ඔකට තමයි රූප කියන්නේ. දැන් ඔය රූපේ දැන් මේක තේරුම් ගන්න අර තිරේ වැටෙන එක තේන මට්ටමකට ආවා. හෝල් එකේ ගිහින් වාඩි වුණා. දැන් තිරේ එක එක ඒවා වැටෙනවා. නේද? නැත්නම් ටීවී එකක් ඉස්සරහා වාඩිලා දැන් ටීවී එක දැම්මා කියලා හිතන්න. එතකොට ඒකේ වර්ණ රූප වැටෙන හැකියාව ටීවී එකට පුළුවන් වර්ණ සටහන් ටිකක් හදන්නනේ. ටීවී එක දන්නාද මම මේ වර්ණ හදනවා කියලා? නෑ. ඒ වගේ තමයි. තාම දන්නේ නෑ මොකවත්. හැබැයි තේිනවා. ඒ තේින මට්ටම තමයි චක්කු විඤ්ඤාණ. ඔව්. එහෙනම් හිතා ගන්න ඕනේ. ඇහැ ඇතුලේ තිත් ගොඩක් තමයි තියෙන්නේ. එක එක පාට පාට තිත් ගොඩක්. හරි? අර තිරේ වැටෙන ඒ තිත් ගොඩක්. එතකොට ගන්න හරි. තිත් ගොඩක් විතරයි. දැන් තාම තේරුමක් දන්නේ නැහැ. නේද? ඔන්න චක්කු විඤ්ඤාණ මට්ටම. දැන් ඒක කර්මයක්ද? නැහැ. තේින එකට විපාකයක් නැහැ. පේනවා. ඒ පෙර කර්ම වල විපාකයක්. හරිද? හැබැයි එතන ආයතනයක් වැඩ කරන මට්ටමක් තියෙනවා නේද? ඇහැයි රූපයි චක්කු විඤ්ඤාණයයි. එතකොට ඕකට කියනවා ස්පර්ශ අන්තය කියලා කියනවා. පස්සේ. හරිද? දැන් මොකද කරන්නේ? ඕක දකින්නකොට අපිට නිකන් ඉන්න බෑනේ. දැන් ඕක මොකද්ද කියලා ඔන්න හිතන්න පටන් ගන්නවා නේද? මේ පොල් ගහක් මේ දිය ඇල්ලක් මේ කවුද ඉන්නව එක්කනේ මොහොමම දැන් අදහස් දෙන්න ගන්නවා නේද? දැන් ඔන්න චේතනා ඇති වෙනවා හිතේ මනසෙ. හරි? දැන් චේතනා ඇති වෙනකොට අපේ සාමාන්‍ය මට්ටම තමයි දැන් අපි හිතන්නේ එළියේ තියෙන දෙයක් ගැන. මේ පොල් ගහක් කියනකොට එළියේ තියෙන පොල් ගහක් තමයි මතක් වෙන්නේ. මේ දියැලක් කියනකොට එළියේ තියෙන දියැලක් තමයි අපි සිහි කරන්නේ හිතෙන් හිතකොට. නේද? පුද්ගලයෙක් කියනකොට පණ තියෙන බාහිරේ ඉන්න පුද්ගලයා තමයි මතක් කරන්නේ. නේද? එතකොට දැන් ඔන්න බලන්න හිතෙන් නේද මේ වැඩේ කරන්නේ? හිතෙන් හිතනවා. එනවාට අපි විශ්වාස කරනවා මේ එළියේ තියෙන දේවල් ගැන හිතන්නේ. එතකොට අපි මේ හිතන දේ බාහිර දේට සම්බන්ධ කරනවා. නේද? ඔන්න ඔකට කියනවා අලුත් කර්ම කරනවා. ඇයි? මෙතන දැන් අවිද්‍යාව යෙදිත. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ නේද? මේ හිත ඇතුලේ හදන ටික එළියේ තියෙන්නේ කියලා හිතනවා. එළියට ආයේ එතන අවිද්‍යාව යෙදිලා නේද? අනේ දැන් අවිද්‍යාවෙන් කරන සංකාර. ඕවා තමයි ඕවා පුඤ්ඤාදී වෙන්න පුළුවන්, අපුඤ්ඤාදී වෙන්න පුළුවන්, අපිට හොඳට හිතන්න පුළුවන්, නරකට හිතන්න පුළුවන් නේද? මෙයා හොඳ එක්කෙනෙක් කියලා හිතන්න පුළුවන්, මෙයා තරහකාරයෙක්, සතුරෙක්, හොරෙක් එහෙම කියලා හිතන්න පුළුවන්. නේද? තර පුඤ්ඤා වියන්න පුළුවන් අපුඤ්ඤා වියන්න පුළුවන් ඔය භාවනා කරන කෙනෙකුට ඒක ආරම්භයක් කරගෙන හිත එකඟ කරගෙන ධානය වඩන්න පුළුවන්. ආනින්ජාය සංකා ඔය තුනේම කවුද මුල් වෙලා ඉන්නේ? අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නකම. ඇයි දැන් බාහිර දෙයක් ගැනනේ අපි හිතන්නේ? බාහිර පුද්ගලයෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, එළියේ තියෙන දෙයක්. නේද? දැන් මෙයා නරක එක්කෙනෙක් කියලා හිතන්නේ කවුද? චේතනාව ඇති වෙන්නේ අපේ හිතේ. නරක අයිති කාටද? අපි විශ්වාස කරන්නේ බාහිර ඉන්න කෙනාට. මේ හිතේ හිතන ටික අයිති කරන්නේ බාහිර රූපෙට. නේද? ඔය මත්තම තියන අවිජ්ජාපච්චා සංඛාර. දේව අபிසංස්කරණක විපාක තියෙන කර්ම. නේද? දැන් ඔන්න Taman දක්ෂ වුණා. ඔය හිතන ටික හිතට අයිති ටිකක්. බාහිර රූපෙට ඒවා අයිති නැහැ. බාහිර රූපේ වෙනම ඒ හේතු ප්‍රත්‍ය නිසා බාහිර රූපයක් තියෙනවා තියෙයි. අපි හිතන ටික මේ චේතනා ටික හිත ඇතුලේ ටික. නේද? කොහොම හිතන්න පුරුදු වුණත් දැන් අවිද්‍යාව යෙදෙනවද එතකොට? තොර අවිද්‍යාව නැති වෙන විදිහේ වැඩපිළිවෙලක් කියන්නේ. හිතට පෙන්වන්න පුළුවන් නම් ඔය ටික. පයෝග සංකාර.
ෆිල්ම් එක
බලන්න බෑ. තව විදිහට කිව්වොත් ලෝකෙට අහු වෙන්නේ නැහැ. ෆිල්ම් එක බලන්න පුළුවන්. අර වෙනදා වගේ සැප දුක් විඳින්නේ නැහැ. අර එයාට කවුරු හරි ගහනකොට මෙහෙ අඬන්නේ නැහැ. දෙලි නාට්‍ය බල බලනේ. තමන් අඩන්නෙත් නැහැ, hina වෙන්නෙත් නැහැ. මොකද තමන්ගේ හිතේ හැදුන ටික තමන්ගේ හිත ඇතුලේ හැදුන දෙයක් කියලා දන්නේ. නේද? දැන් ඔක ඊට වඩා පැහැදිලි වෙයි අපි කනට දැම්මොත්. කනෙන් ශබ්ද අහනවනේ. නේද? ඒර සබ්දයක් ඇහෙන මට්ටම කියන්නේ සෝත විඥාන මට්ටම. ඒකට තාම තේරුම් දීලා නැහැ. සබ්දයක් ඇහෙනවා කියලා දන්නවා. නේද? ඊළඟට මොකද කරන්න? එන්න මට බනිනවා. යන්න මෙයා නම් මගේ හොඳ කියන්නේ. කියලා දැන් මොකද කරන්න? දැන් අපි බනිනවා කියලා අපිට හිතුනොත් අපි බාර ගන්නවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? කවුද බැන්නේ? එළියේ ඉන්න කෙනාද බැන්නේ? අපිමද මැනගත්තේ? දැන් ලෝකෙ මත්තම තමයි එළියේ ඉන්න කෙනා තමයි බැන්නේ. නේද? ඒ කියන්නේ එළියේ ඉන්න කෙනාට පුළුවන් අපිට බණින්නත් පුළුවන් අපේ හොඳ කියන්නත් පුළුවන්. ඒක එතකොට ලෝකෙට අයිති මට්ටම. ඇයි? අපිව සතුටටපත් කරන්න හරි දුකටපත් කරන්න හරි පුළුවන් කාටද? එළියේ ඉන්න කෙනාට. හරි? අපිව දුකටපත් කරන්න හරි සතුටටපත් කරන්න හරි පුළුවන් බාහිර එක්කෙනාට, බාහිර ලෝකෙට. ඒකට ලෝකෙට අහු වුණා නේද? ලෝකෙට අහු වුණා කියන්නේ අර ලෝකෙට අයිති ධර්මතා 8ක් තියෙනවා. අටලෝ දහම කියන්නේ සැප දුක. දැන් අපිට සැපක් හරි දුකක් හරි දෙන්න පුළුවන් බාහිර කෙනාට. නේද? දැන් ලෝකෙට අහු වුණ මට්ටම කියන්නේ තේරුම් ගන්න සසරේ යනවා. ඒ කියන්නේ මොන සංඛාරද? අபிසංස්කරණක සංඛාර දැන් ඔය කරන්නේ. විපාක තියෙනවා. දැන් යා අපිට බනිනවා කියලා අපි තරහ ගන්නවනේ නේද? එයත් එක්ක. එතකොට තරහ අරන් මොනවා හරි හිතුවත් කළත් කිව්වත්
ලෝකේ යනවා.
ඔබ අකුසලක.
අකුසලක. ඒක ලෝකේ යන එක.
ලෝකේ යනවා විපාක තියෙනවා. ලෝකේ යනවා කියන්නේ ඉතින් අපි තමයි ලෝකේ යන්නේ. දැන් ඒකේ විපාක අපි රුගතිය ගෙනියන්න පුළුවන්. නේද? ඔය කර්මයේ සිහි වුණොත් එහෙම මැරෙන මොහොතේ නැත්තම් කවුරු හරි බණින වෙලාවක අපි බැරි වෙලා මැරුණා. කොහෙද
යන්නේ?
එනිම අපායයි.
එයා
බැන්නට අපි අපාය යන්නේ කොහොමද? අන්න ඒක තමයි අහන්න ඕන. දැන් එයා බැන්නට අපි මොකටද අපාය යන්නේ? වැනලා තින්නේ
යන්නේ.
හරිනම් එයානේ අපාය යනවා. අපි මොකටද අපාය? අපි මුකුත් කළේ නැහැ. අපි මේ සත්‍ය අහගෙන හිටියා විතරයි. කහක ඉන්න කෙනෙක් බණිනවා අපි අපායේ යනවා.
එයා අර බාර ගත්තා.
සාධාරණ දෙයක්.
සාධාරණ දෙයක්. අර බාර ගත්තා නේ සාධාරණ.
නෑ අපායේ යන්න කැමති නම් ওই විදිහට ඉන්න. නැකනේ අපි සංස්කරණක මට්ටමේ ඉන්න. හැබැයි බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ උන්වතන දෙන්නා. අපිට හැකියාව තියනවා ඔක ප්‍රයෝග සංකාර බවට පත් කරන්න. කොහොමද ඒක පත් කරන්නේ? නෑ එයා අපිට බැන්නද අපිට සද්දයක් ඇහුණද? සත්‍යයක් ඇහෙනවා. අපි හිතමු ඔය චීන එක්කෙනෙක් හරි කවුරු හරි ඇවිල්ලා
අපිට බනිනවා.
බැනගෙන බැනගෙන යනවා. දැන් අපි දන්නවද අපිට බනිනවා
කියලා?
අහේ මොනවද කියවනවා? සත්‍යය. සත්‍යයට තේරුමක් අපි දන්නේ නැහැ නේ. අපි හිතයි තමයි ඔය වමගේ හොඳ තමයි කියන්නේ කියලා නේ.
චේතනා පහළ
වෙනවා. දැන් ඒ සද්දෙට අපි තේරුම් දෙන්න ගියේ නැත්තම් අපිට එයා එක්ක තරහක් එයි
නෑ,
ඇලිහිමක් එයි
නෑ,
දෙකම එන්න විදිහක් නෑ. ඒ බැන්නද හොඳ කිව්වද කියලා දන්නේ. දැන් මැරුණා
ප්‍රයෝග සම්පන්න.
ඒ බයි
එයාට කොළවන්ද අපිව අපාය යවන්න හරි දිව්‍ය ලෝකේ හැදේ?
නෑ ඒත් බෑ.
එයාට බෑ ඉස්සෙල්ලා.
එයා තමයි යන්නේ. අපි දන්නේ නෑනේ.
නැව සිද්ධි දෙකේම උනේ සෝතායතනෙ වැඩ කරලා සද්දයක් දැනගත්තා නේද? දැන් අන්න ආයතන මට්ටම පස්ස අන්තය. හරි? පස්ස අන්තය නැත්නම් ස්පර්ශය අන්තය. පස්සේ ඒකාන්තය, පස්ස සමුදය අනිත් අන්තය. දැන් සමුදය තමයි ඇහෙන සද්දෙට
චේතනා
හදන්නේ. බණිනවද හොඳ කියනවද කියලා දැනගන්න.
මුචිතාර දෙන්නේ මෙරයි. අපායි.
නේද? අර මට බණිනවා කියලා දැනගත්තොත් කෙලින්ම යන්න පුළුවන් අපායි. මගේ හොඳක් කියනවා එයාටත් මං උපකාරයක් කරන්න ඕන කියලා. එහෙම આવුත් සමහර විට ටිකක් උඩට පැන ගන්න පුළුවන්. දැන් වැඩේ තියෙන්නේ සැප දුක් දුන්නේ. දැන් ලෝකෙ එක්කෙනා හිතන්නේ බාහිර එක්කෙනා තමයි. එහිඳ තමයි අර ඒ කාලේ රජවරු එහෙම තියාගත්තා ලා මං වටේට උපදේශක නෙමෙයි ಗುಣ කියනවා. වන්දි බක්තිය. ඇයි කවුරුත් බණිනේ වහන්න නෙමෙයි කැමති. හොඳ කියනවා මේ විතර. ඔන්න ලෝ ප්‍රසස්ති ගායතන. ඇයි
ඒ?
දැන් විශ්වාස කරන්නේ එළියේ ඉන්න අයට තමයි අපිට සැප දෙන්න පුළුවන්. මම කියන්නේ බාහිර ලෝකෙට තමයි අපිට සැප හරි දුක හරි දෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද වටේ ඉන්න හැමෝම හදන්න මගේ හොඳ විතරයි කියන්න? පුළුවන් නම් වැඩේ හරි. හම්බෙලා හම්බෙන එක්කෙනා
ඒක ඉබේ ගෙරෙනවද?
අර බණින්න බෑ හොඳ විතරයි කියන්න ඕන.
ඒක ඉබේ ගෙරෙනවා. ඒක යන්න කියනවා
ඒක. දැන් ඔය වැඩේ කරන්න පුළුවන්. බැරි වුණාට ඕක තමයි කරන්න උත්සාහ කරන්නේ. දැන් ජීවත් වෙනවා කියලා ওই ටික තමයි ඔය කරන්න උත්සාහ කළේ මෙච්චරකට. අරවා මේවා එකතු කරගත්තා මේවයින් තමයි මට සැපදී. දරුවෝ හදාගත්තා මේගොල්ලෝ තමයි මගේ හොඳ කියන්නේ බලනකොට ඉන්නේ අනිත් පැත්ත වෙන්නේ. එුණාට බලාපොරොත්තු උනේ ඒගොල්ලන්ගෙන් තමයි මට සැප කියන්නේ. යාන වාහන එකතු කළා, ගෙවල් දරවල් එකතු කළා, ඔය මෙච්චර කාල කරපු සීරම ওই වැඩි. ඇයි?
ওই ටික අහන්න.
විශ්වාස කළේ දැන් බාහිර අයට තමයි අපිට ආයෙත් ගුවන් දේවල් වෙන්නත් පුළුවන් නේද? ඒවට තමයි මේ ඒවයි තමයි සැපදී. වැඩේ තියන්නේ රජවරුන්ට වගේ ඉතින් අපිට වන්දිපත්ට විතරක් තියාගන්න බෑ. තමන්ගේ දරුවා වුණත් ඉතින් බැනුම් අහන්නත් වෙනවා. අකමැති වෙනවා. නේද? දැන් මොකද වෙන්නේ? සැපද දුකද විඳින්නේ ඒක?
දුකද.
හරි. ඕක තමයි මේ කර්මවල අභිසංස්කරණක කර්මවල தත්ති. අපි ලෞකික මට්ටමේ සැප දෙන්නත් පුළුවන් දුක් දෙන්නත් පුළුවන්. හරි? දැන් අපි ඔතන ප්‍රයෝග සංස්කාරී යෙදුවොත්. ඒ කියන්නේ ධර්මයක් අහලා සම්මාදිට්ඨිය ඇති වුණොත්. අපට සද්දයක් ඇහුණට එයාට පුළුවන් වෙයිද අපට බනින්න? රහතන් වහන්සේට කාටවත් බනින්න බෑ. බුදුහාමුදුරන්ට කාටවත් බනින්න බෑ. අපි නම් හිතනවා ඒ නැත්තේ අර බැන්නේ ග්‍රාහමණී කියලා බැන්නේ. ඒ අපට.
උච්චර බැන්නත් නිකන් ඉන්න ඕන නාක බලන්න.
බුදුහාමුදුරන්ට ඒක අහුවෙන්නේ නැහැ. මොකද?
බාරගන්නේ.
සද්දේ හද්දයක් බව දන්න. මේ සද්දෙට බෑ අපිට බණින්න. බණින්න පුළුවන්කම දෙන්නේ අපිමයි. ඒ කියන්නේ සද්දෙට අපිනේ තේරුම දෙන්නේ. ඔය බණිනවා කියලා. එතකොට කවුද බැනගන්නේ?
තමන්.
සද්දේ අහලා බැනුම හදන්නේ කවුද?
තමන්. ප්‍රතිචාර දෙන්න කියොත් ඉවරයි.
සද්දේ අහලා හොඳ කියනවා කියලා හදන්නේ කවුද? අන්න දැන් තමන් හදන දේ තමන්. ඒ කියන්නේ හිත චිත්තචෛතසික වලට අයිති වෙලේ චිත්තචෛතසික කරනවා කියලා දැක්කොත්. ඔය හදන ටික බාහිරයට අයිතිද? නැහැ. ඒ ඔන්න ඔය දෙක වෙන් කරන්න දකින්න පටන් ගන්න තැනම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මේ දාට පුළුවන් වෙයිද වෙන අයට අපිට බණින්න හරි හොඳ කියන්න? බැ.